ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ්අඩවියට.
SBS ගුවන්විදුලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදුලිය සමග sbs.com.au/sinhalese.
තවත් අලුත් සතියක් ආරම්භ වෙන දවස සඳුද දවස. අපි හිමිනම් සුපුරුදු පරිදි අද දවසේදීත් කාලය වෙන් කරගන්නවා. පහුගිය සතියේදී ශ්‍රී ලංකාවේ සිදුවුණු උණුසුම් ප්‍රවෘත්ති සාකච්ඡා කරන්නට සතියේ දේශපාලනික පුවත් විග්‍රහයෙන්. මේ කොරෝනා වෛරස ව්‍යාප්තිය හින්දා මේ වෙනකොට බොහෝ දේශපාලන කරුණු යට ගිහිල්ලා කොරෝනා ව්‍යාප්තිය සහ ඒ සඳහා රජයේගෙන තියෙන පියවර සහ ජනතාව දැනුවත් කිරීම සම්බන්ධව තමයි, ඒ වගේම වාර්තාවන කොරෝනා රෝගීන් පිළිබඳව තමයි බොහෝ දිනාගේ අවධානය යොමු වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අද දවසේදීත් අපි මේ සාකච්ඡාව ආරම්භ කරන්නේ ශ්‍රී ලංකාවේ මේ වෙනකොට කොරෝනා රෝග ව්‍යාප්තිය සම්බන්ධයෙන් වාර්තාවන අලුත්ම තොරතුරු වලින්. ඉන් අනතුරු අපි ගමන් කරමු පසුගිය සතියේදී වාර්තාවුණු දේශපාලනික කාරණා කෙරෙහි. ශ්‍රී ලංකාවේ සිට මේ තොරතුරු වාර්තා කරන්නට සූදානමින් සිටිනවා සුපුරුදු ලෙසින් මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, ආයුබෝවන්, සුබෝදෑසනක්.
ආයුබෝවන් දිලුක්ෂ, සුබෝදෑසනක්.
අපි මුලින්ම කතා බහ කරමු මා කලින් සඳහන් කරපු පරිදි කොරෝනා රෝගී තත්ත්වයේ ව්‍යාප්ත වීම සහ මේ වෙනකොට ශ්‍රී ලංකාවෙන් කොයිතරම් කොරෝනා රෝගීන් පිරිසක් වාර්තා වෙනවද කියලා මුලින්ම.
දැන් ඊයේ උදෑසන වන විට කොරෝනා ආසාදිතයෙන් 10 දෙනෙක් ගැන තොරතුරු වාර්තා වුණා. ඊයේ සවස් යාමේ තව එක්කෙනෙක් ඒ අතරට එකතු වුණා, 11යි කියලා. හැබැයි එකවරම රාත්‍රියේ තවත් කොරෝනා වැළඳුරු බව සාපේක්ෂ කරගත් 7 දෙනෙක් පිළිබඳව තොරතුරු සනාථ වීමත් එක්ක දැනට මේ වන විට 18 දෙනෙක් ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයෙන් හඳුනාගෙන තියෙනවා. විශේෂයෙන්ම දැන් මේ ඊයේ රාත්‍රියේ හඳුනාගත් 7 දෙනාම පිරිමි අය. ඒ සියලු දෙනාම ඉතාලියෙන් ඉඳලා ආපු අය. ඔවුන් කන්ද කාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කරලා තිබුණේ. ඊට පස්සේ එතනදී තමයි මේ හඳුනා ගැනීම සිද්ධ කරේ. එතකොට දැන් සියලු දෙනා 18 දෙනෙක් කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. නිරෝධායන කටයුතු සඳහා යම් ආකාරයකින් මේ වෛරසය ආසාදිත වුණායි කියන සැකය මත තවත් 132 දෙනෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙනවා. AI සංඛ්‍යාත්මක தত্ত্ব දැන් ක්‍රමයෙන් මේ පිළිබඳව යම් බියක් සමාජය තුළ පැතිරෙමින් යනවා. මොකද විශේෂයෙන්ම ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානයෙන් පිරිස් පැමිණියා. ඔවුන් යම් ආකාරයකින් කලහකාරී ලෙස හැසිරුණා. ඔවුන්ගේ පැමිණීම පිළිබඳව මේ தত্ত্বයන් එක ටිකක් වැඩිපුර රට අභ්‍යන්තරයට තොරතුරු ගලා ගියා. මේ නිසා පුද්ගලයන් අවධානයෙන් ඉන්නවා මේ අයට යම් ආකාරයකින් වෛරස ආසාදනය වීමක් තියෙනවද කියලා. ඇතැම් අය පැනල ගියා, ඇතැම් අය නිරෝධායන කටයුතු වලට එකතු වුණේ. මෙවැනි සිද්ධීන් එක්ක පොඩි සමාජයේ කතා බහකුත් ඇති කර ගනිමින් මේ කොරෝනා වෛරසයේ ව්‍යාප්ත වීමේ යම් බියකිනුත් සමාජයේ යම් දුරකට පසු වෙනවා කියලා කිව්වොත් මං හිතන්නේ මම වැරදි නෑ.
ඒ වගේම මනෝජ, අපි දකිනවා ශ්‍රී ලංකා රාජ්‍යයේ විවිධ ක්‍රමෝපා අනුගමනය කරමින් ජනතාව දැනුවත් කිරීමටත් මේ රෝගයේ පැතිරියම වැළැක්වීම සඳහාත් විවිධ ක්‍රියාමාර්ග අරගෙනමින් තියෙනවා. අපි කැමති ඒ සම්බන්ධව මේ වෙනකොට රජයේගෙන තියෙන ක්‍රියාමාර්ග පිළිබඳවත් කෙටියෙන් ඔබෙන් විස්තර දැනගන්න.
විශේෂයෙන්ම පැසසිය යුතුයි රජයේ මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන ආකාරයේ. විශේෂයෙන් සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ මැදිහත් වෙලා තවදුරටත් රට තුල අවදානමක් මතුවීම පාලනය කරන්න විශාල ක්‍රියාමාර්ග ප්‍රමාණයක් ගනිමින් ඉන්නවා. දිනෙන් දින මොහොතින් මොහොත අලුත් ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කරනවා. විශේෂයෙන්ම මේ දිනවල සවස් 2ට විශේෂ මාධ්‍ය හමුවක් පවත්වලා තොරතුරු සමාජයට කියනවා රජයත් බලාපොරොත්තු වෙනවා තොරතුරු නොසගවා ජනතාවට අනාවරණය කරන්න. ඊට අමතරව ඉදිරි සති 2ක කාලය තුළ දේශීය වන්දනා ගමන්, සංචාර, චාරිකා මේවා යම් ආකාරයකින් පාලනය කරන්න කියලා සංස්කෘතික ආගම කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉල්ලීමක් කරනවා. මේ ශ්‍රීපාද වන්දනා සමය පැමිණෙන බැතිමතුන්ගේ යම් අඩුවක් දකින්න තියෙනවා කියලා වාර්තා වෙනවා. විශේෂයෙන්ම මුස්ලිම් දේවස්ථානවල පැවැත්වෙන යාත්‍රා කටයුතු ආයමත් දැනුම් දෙනකන් අත්ිටුවන්න සමස්ත ලංකා ජමේතුල් උලමා සංවිධානයේ තීරණය කරලා තියෙනවා. දැන් ඊයේ දිනේ ක්‍රිස්තියානි පල්ලිවල ඉරිදා දේව මෙහෙයන් පැවැත්ුණේ නැහැ. ජන ඒකරාශී වීම සීමා කරන්න තීරණය කරලා තියෙනවා. ඒත් එක්කම යාපනයේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඊයේ ඉඳලා සති 2ක කාලයකට වසා තබනවා කියලා ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම සඳහන් කරා. ඒත් එක්කම එක්සත් රාජධානිය බෙල්ජියම නෝවේ ඉඳලා කටුනායක ගුවන්තොටුපළට පැමිණෙන ගුවන් මගීන්ගේ පැමිණීම අද ඉඳලා තහනම් කරන්න යම් ආකාරයකින් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ඒත් එක්කම යුරෝපා ජාතිකයන්ට ශ්‍රී ලංකාවට පැමිණෙන්න වීසා නිකුත් කිරීම සති දෙකකට අත්හිටුවන්න ජනාධිපතිතුමාගේ විශේෂ මැදිහත්වීමෙන් කටයුතු කරලා තියෙනවා. ඒත් එක්කම නිරෝධායන මධ්‍යස්ථාන ප්‍රමාණය ක්‍රමයෙන් වැඩි වෙනවා. දියතලාව සහ කහගොල්ල ප්‍රදේශවල අලුත් මධ්‍යස්ථාන දෙකක් පිහිටුවන්න නියමිතව තිබෙනවා. අද සඳුදා දිනේ මැතිවරණය සම්බන්ධයෙන් විශේෂයෙන්ම මැතිවරණ කොමිෂන් සභාවත් එක්ක විශේෂ සාකච්ඡාවක් හැඳවලා තියෙනවා. රාජ්‍ය පරිපාලන හා සුදේශ කටයුතු අමාත්‍යාංශයත් එක්ක වෙනම සාකච්ඡාවක් පැවැත්වෙනවා. අද දවස රජයේ නිවාඩු දෙයක් බවට ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඒ හරහා පොදු ප්‍රවාහන සේවයේ යම් නිරෝධායන කටයුත්තක් සිද්ධ කරන්න අද දවසේ බලාපොරොත්තු වෙනවා. ඒකම බන්ධනාගාරවල මේ තත්ත්වය ව්‍යාප්ත වීම පාලනය කරන්න ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. ඒකම රාජ්‍ය සහ පෞද්ගලික උත්සව සති දෙකකට තහනම් කරලා තියෙනවා. නිරෝධායන රෙගුලාසි වලට පටහැනිව කටයුතු කරන අයට නීති අනුව ක්‍රියාත්මක කරන්න යම් සූදානමක් තිබෙනවා. ඒකට හේතුව නිරෝධායන කටයුතු ආරම්භ කරන්න කලින් ආසන්න දිනවල ශ්‍රී ලංකාවට පැමිණි විදේශික ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයන් ඉන්නවා විදේශ රටවලින් ඉඳලා ඇවිල්ලා. ඔවුන්ට මේ වෛරසයේ කාලය තුළ ආසාදනය වෙලා තියෙන්න පුළුවන්, ශරීරගත වෙලා තියෙන්න පුළුවන්. ඒ හින්දා තවත් පුද්ගලයන් අතර පැතිර යාම වළක්වන්න ඔවුන්ට ස්වයං නිරෝධායනයකට එකතු වෙන්න කියලා රජය ආරාධනය කරලා තියෙනවා. මේවා පැහැර හරින පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා. හිත්‍යම් සාධාරණත්වයක් තිබෙනවා. ඔවුන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා මේ කටයුත්තට එකතු නොවුනොතින් ඔවුන් හරහා සමාජයේ විශාල පිරිසකට මේ වෛරසය පැතිරීමේ ඉඩකඩ තිබෙනවා. ඒත් එක්කම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට විදේශගත වෙන්න අනුමැතිය ලබා නොදෙන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශය තීරණය කරලා තියෙනවා. ලංකාවේ සියලුම සිනමා ශාලා ආයෙමත් දැනුම් දෙන තුරු වහලයි තියෙන්නේ. ඒත් එක්කම සත්වත්ව වහලා උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ යටතේ පාලනය වන ජාතික උද්‍යාන සහ උද්භිත උද්‍යාන සියල්ල වසා දමලා තියෙනවා. ඉතින් මෙහෙම බැලුවට පස්සේ යම් ආකාරයකින් සීමා කිරීම රාශියක් සිද්ධ වෙනවා. මේ හරහා හෝටල් ක්ෂේත්‍රයට, සංචාරක ක්ෂේත්‍රයට යම් බලපෑම් සිද්ධ වෙන්න හැකියාව තිබෙනවා. ඔබ දන්නවා යම් පාස්තු ප්‍රහාරත් එක්ක ආර්ථිකයේ විශේෂයෙන්ම සේවාර්ථිකයේ කඩාවැටීමක් සිදු වුණා. ඒ යම් ආකාරයකින් හිසෝසෝමින් පැමිණෙන වෙලාවක නැවතත් මෙවැනි තත්ත්ව මතුවීම විශේෂයෙන්ම ආර්ථිකමය වශයෙන් රටේ යම් කණ්ඩායමකට වගේම රටටත් බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඒත් එක්කම අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැත්තෙන් ගත්තොත් පළමු පාසල් වාරය අවසන් කරලා තියෙනවා. ආයෙමත් අප්‍රේල් මාසේ 20 වෙනිදා පාසල් පැවැත්වෙනවා. පාසල් නිවාඩුව ක්‍රියාත්මක වෙනවා. ඒකත් හදිසියේ පළමු කොරෝනා රෝගියා හඳුනා ගැනීමත් එක්ක ඔහුගේ පුත්‍රයා කොළඹ ප්‍රධාන පෙළේ පාසලක ඉන්නවායි කියලා ඒ පාසලෙන් ළමයින් ඉවත් කර ගැනීමක් සිද්ධ වුණා. ඉතින් මේක බියක් බවට පත් වෙලා සමාජයේ පුරාම ව්‍යාප්ත වේවි කියන අවධානමත් එක්ක තමයි මේ තීරණය අරගත්තේ. ඒත් එක්කම විශ්වවිද්‍යාල පද්ධතිය මේ කාල සීමාව තුළ නිවාරු වීමක් සිද්ධ කරලා තියෙනවා. මෙවැනි ක්‍රියාකාරකම් රාශියක් ඒ අතර අපිට වාර්තා කරන්න පුළුවන්කම තියෙනවා.
ඔව් හොඳයි. මේ තත්වය සම්බන්ධයෙන් අරොබත් කලින් සඳහන් කරපු ආකාරයට මනෝජ් හැමදාම හවස දෙකට ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වලා ජනතාව සහ මාධ්‍ය දැනුවත් කිරීම සිදු වෙනවා. ඉතින් ඒ යටතේදී අද දවසේදී ශ්‍රී ලංකාවේ මේ රාජ්‍ය ආයතනවලට නිවාඩු දීලා සිදු කරන්නට යන කාරණාව සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කිරීමක් සිදු කළා අමාත්‍ය බන්දුල් ගුණවර්ධන මහතා විසින් කැබිනට් ප්‍රකාශකවරයා විදිහට. එහිදී සඳහන් කිරීමක් සිදු කළා මේ වෙළඳ ආයතනවලට නිවාඩු ලබා දෙන්නේ නැහැ, නමුත් අනිත් ආයතන ක්‍රියාත්මකයි කියලා.
වෙළඳ ආයතනවලට නිවාඩුවක් නෑ. තොග වෙළඳාම, සිල්ලර වෙළඳාම, ආනයන අපනයන වෙළඳාම කියන වෙළඳාම කියන ක්ෂේත්‍රයේ සියලුම ආයතන සුපුරුදු ලෙස හෙට දිනේදී විවෘත කර තිබෙනවා රාජ්‍යාංශයේ පුද්ගලික අංශයේ.
ශ්‍රී ලංකාවේ දෛනික ක්‍රියාවලිය කොයි ආකාරයෙන් සිදුවෙන්නේ කියලා ඔබට යම් දලාවබෝධයක් ලැබෙන්නට ඇති. පොලිස් මූලස්ථානය වෙනුවෙන් ප්‍රකාශක අජිත් රෝහණ මහතා ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවමින් පොලිස් මූලස්ථානයේ මෙහෙයුම් මැදිරියක් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බවට තොරතුරු හෙළිදරව් කළා. එදී දුරකථන අංක කිහිපයකුත් ඔහු ලබා දුන්නා. යම්කිසි අයෙකුට මේ කොරෝනා රෝගී තත්ත්ව සහිතව සිටින පුද්ගලයන් සම්බන්ධව තොරතුරු දැනුම් දිය හැකි ආකාර සහ ඒ වගේම උදව් උපකාර ලබා ගත හැකි අයුරින් මේ දුරකථන අංක පාවිච්චි කරන්නට පුළුවන් කියලා. ඒ විතරක් නෙමෙයි යම් දඬුවම් පැනවීමේ ක්‍රමෝපායකුත් දණ්ඩ නීති සංග්‍රහයට අනුකූලව ක්‍රියාත්මකයි කියලා අජිත් රෝහණ මහතායිදී කරුණු හෙළිදරව් කර හිටියා.
විශේෂ මෙහෙයුම් මැදිරියට අදාළව දුරකථන අංක 5ක් ඒ වගේම විද්‍යුත් තැපෑලක් තිබෙනවා. ඔබ විදේශ රටක ඉඳලා පැමිණිලා නිවසට ගිහිල්ලා හිටියත් ඔබට සැකනම් ඔබට ඒ රෝගිය වැළඳිලා කියලා දැනුම් දීමක් සිදු කිරීමට හැකියාවක් තියෙනවා. ඔබ අසල ඉන්න පුද්ගලයෙක්ට මේ රෝගය වැළඳිලා තියෙන බව ඔබ සැක කරනවා නම්, ඔහු ඒ ගැන නොදන්නව ඉන්න බවට ඔබට සැකයක් තියෙනවා නම් කතා කරලා දැනුම් දෙන්න පුළුවන්. මේ රෝගය තිබෙන බවට සැක කරන කෙනෙක් වසන් වෙමින් ඉන්නවා නම් නැත්නම් තව කෙනෙක් සංගවන්න උත්සාහ කරනවා නම් මාස 6ක හිරදඬුවමක් ලබා දීමේ හැකියාවක් තිබෙනවා. ඊට අමතරව අවුරුදු 2 දක්වා කාලයක බන්ධනාගාරගත කිරීමකින් දඬුවම් කිරීමේ හැකියාවක් තියෙනවා. යම් කිසි කෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානයකින් පැනලා යනවා නම් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාවක් තියෙනවා.
දැන් අපි දන්නවා මේ අවස්ථාවේදී බොහෝ වෙලාවට ශ්‍රී ලාංකිකයන් විදිහට ඔබ ශ්‍රී ලංකාවට යන්නට හිතාගෙන හිටියනම් එම නිවාඩු හෝ නැත්නම් මේ සංචාර හෝ අවලංගු කරලා තියෙන්නට පුළුවන් මේ වෙනකොට. නමුත් හදිසි අවශ්‍යතාවක් මත යම් කිසි කෙනෙකුට යන්නට සිද්ධ වුණොත් යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය වුණොත් පොලිස් මේ මෙහෙයුම් මැදිරින් දුරකථන අංක දෙකක් ලබා දෙන්නට පුළුවන්. 0112 44 44 80. තවත් දුරකථන අංකයක් තියෙනවා 0112 44 44 81. මනවතත් කියන්නම් 0112 44 44 80. එසේ තමයි නම් 0112 44 44 81 කියන දුරකථන අංක දෙක මතක තියාගන්න. පොලිස් මූලස්ථානයේ මෙහෙයුම් මැදිරියේ අංක. ඔබට අවශ්‍ය යම් කාරණා තියෙනවා නම් ශ්‍රී ලංකාවට හදිසියේදී ඔබට යන්නට සිදු වුණොත් මේ දුරකථන අංක වලට කතා බහ කරලා තොරතුරු විමසා දැනගත හැකි. හැකිතාක් දුරට ශ්‍රී ලංකාවට පැමිණීමෙන් වැළකී සිටින්නට කියලා තමයි අදහස් දක්වමින් ආගමන විගමන පාලක සරත් රූපසිරි මහතා හෙළිදරව් කොට සිටි.
ලංකාවේ වීසා නිකුත් කිරීම වැඩි පරීක්ෂාවක් කරලා අවශ්‍ය නම් විතරයි නිකුත් කරන්න. ඒ නිසා අපි පුළුවන් තරම් පිටරටින් පැමිණෙන එක වළක්වලා තියෙනවා. ශ්‍රී ලංකා ජනතාවගේ ඉල්ලාසෙත් නම් විශේෂයෙන්ම අත්‍යවශ්‍ය නම් පමණක් ලංකාවට පැමිණෙන්න කියලා. නැත්නම් ඔබ විශාල අපහසුතාවකට පත් වෙයි.
හොඳයි, දැන් මේ කොරෝනා රෝග ව්‍යාප්තිය ඇතිවලා තියෙන තත්ත්වය මත ඒ සම්බන්ධයෙන් රජයේ විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටින කාලවකවානුවක බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වෙනවා මේ ඉදිරි මහමැතිවරණයට මොකද වෙන්නේ කියලා. මේකත් කල්ලියයිද කියන යම් සැක සංකා මතුවෙමින් තියෙන කාලවකවානුවක මනෝචර ඔබත් කලින් සඳහන් කරපු ආකාරයට මැතිවරණ කොමිෂන් සභාව අද දවසේදී රැස්වලා මේ සම්බන්ධයෙන් යම් තීන්දුවක් ගන්නට නියමිතයි කියලත් වාර්තා වෙනවා. රජයේ පැත්තෙන් මේ සම්බන්ධයෙන් තියෙන කතාබහ සහ මැතිවරණ කොමිසම මොන වගේ තීරණයකට එළඹේවි කියන යම් ආරංචි තියෙනවා නම් අපි ඒ සම්බන්ධවත් ඔබෙන් ඊළඟට තොරතුරු විමසා දැනගන්නට කැමතියි.
ඔව්, අද දවසේ මැතිවරණ කොමිසමේ නිලධාරීන් මේ මොහොතේ කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් සක්‍රියව කටයුතු කරන කණ්ඩායම් හමු වුණාට පස්සේ මොන තීරණයක් ගනිවිද කියන එක අපිට තවමත් අනුමාන කරන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි ඊයේ දිනේ දකුණු ආසියානු කලාපයේ රාජ්‍ය නායකයින්ගේ දුරකථන සංවාදයක් පැවැත්වුණා. එහිදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිතුමත් සඳහන් කළේ මැතිවරණය පැවැත්වෙන කාල සීමාවක කටයුතු කරන ආකාරය ගැන අදහස් දැක්වීම කරා. එතනදිත් කියුණේ නිසි පරිදි මැතිවරණය පැවැත්වෙනවා කියන අදහසක්. ඉතින් නමුත් විපක්ෂ කණ්ඩායම් මෙහෙම අපි දැක්ක සඳහන් කරනවා සාමූහික රැස්වීම් පවත්වන්නේ නැතුව අලුත් දේශපාලන පක්ෂය සඳහන මැතිවරණ කරන්නේ කොහොමද? ඒ හින්දා රජය යම් ආකාරයකින් ජනතා මතයක් අරගෙන බලය තහවුරු කරගන්න හදනවට වඩා ජනතාව ජීවත් කර යුතු කළවිය යුතු නිසා යම් තීරණයක් ගන්න කියලා ඉල්ලීමුත් ඉදිරිපත් වෙනවා අපි දැක්කා. හිටපු අග්‍රාමාත්‍යතුමා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ලිඛිතව විමසීමක් කරලා තිබෙනවා. ඉතින් ඒවට ලැබෙන ප්‍රතිචාර කෙබඳුද කියලත් අපිට ඉදිරියේ තමයි බලන්න වෙන්නේ. තවමත් මැතිවරණය කල් දැමීම දින වෙනස් කිරීමක් පිළිබඳව කිසිදු සූදානමක් දක්ින්න නැහැ.
අපි දන්නා මැතිවරණය සඳහා නාම යෝජනා භාර දීම මේ මාසේ 19 වෙනිදා දක්වා ක්‍රියාත්මකයි. ඊට පස්සේ මැතිවරණ ප්‍රචාරණ රැලි පැවැත්වීම සම්බන්ධව තමයි මේ දවස්වල කතා බහ තියෙන ඒවා තහනම් කිරීමට තමයි කටයුතු කරලා තියෙන්නේ. ඒ සම්බන්ධව ප්‍රශ්න කර සිටිනවා සජිත් ප්‍රේමදාස මහතා. මොකද මේ වගේ තත්ත්වයක් යටතේ මැතිවරණයක් පැවැත්වීමේ තේරුම මොකක්ද කියලා?
12-19 අතර නාම යෝජනා දෙන්නත් කියලා, රැස්වීම් කියන්නත් එපයි කියලා. එතකොට ගෙංගට යන්නත් බෑ. ඉතින් මෙහෙම තත්ත්වයක් තුල කොහොමද මැතිවරණයක් ක්‍රියාත්මක කරන්නේ? මම දකින්නවා මේක බරපතල ප්‍රශ්නයක් හැටියට. මැතිවරණ වලට අපි බය නැහැ. නමුත් 3-2කට වැඩි මිනිස් ජීවිත වැදගත්. ඒ නිසා නරකද මැතිවරණයක් වෙනුවෙන් වැය කරන මුදල් ටික අපි යොමු කරොත් කොරෝනා වෛරසය විනාශ කිරීම සඳහා ගත යුතු සියලුම විධිමත් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරනවා. අපි ලෑස්ති උදව් කරන්න.
එක්සත් ජාතික පක්ෂයේ පැත්තෙන් මුජිබ් රහ්මාන් මන්ත්‍රීවරයා සඳහන් කරනවා කැබිනට් එක රැස් කිරීම තමයි හොඳම ක්‍රමය කියලා.
විපක්ෂයක් හැටියට අපිට මේ උවදොර තුරන් කිරීම සඳහා අපේ පැත්තෙන් දෙන්න පුළුවන් සහයෝගය ගැන ඒව ගැන කතා කරන්න පාර්ලිමේන්තුව කැඳවන්න කියන එක අපි ඉල්ලීම අපි ආණ්ඩුවට කියන්න කැමැති.
හොඳයි දැන් එතකොට පරිසර සහ වනජීව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේනායකට විරෝධය පළ කර සිටිනු
පාර්ලිමේන්තුවකින් කඳවන්න බැරි කමක් නැහැ ජාතික විශ්වාසනයක් ඇති වෙච්ච වෙලාවක එහෙම තත්ත්වයක් තාම ගොඩ නැගිලා නැහැ කෙසේ වෙතත් රජයක් හැටියට අපේ වගකීම ජනතාවගේ ආරක්ෂාවත් රැකලා මැචුවරිටි තියන්න බලන එක
එක්සත් ජාතික පක්ෂයේ පසුබිම മന്ത്രി කණ්ඩායම නියෝජනය කිරීමේ හේෂා විතානගේගේ අදහස මේ
රටේ ජනතාව බිල්ලට දීලා හරි අපේ බලය රැකගැනීම කියලා හිතනවනම් මේ පාලකයෝ රටේ ජනතාව ආරක්ෂා කරන්නේ නැහැ කියන කාරණාවත් අපි මතක් කරලා දෙන්න ඕනේ නිසා මැතිවරණ කොමිෂමේ සභාපතිතුමා අපි දැක්ක ඊයේ ප්‍රකාශයක් කරනවා කොරෝනා වෛරසය හරහා හානියක් නොවුනොත් මැතිවරණයේ තීමට බාධාවක් නැහැ කියලා. ඒ කියන්නේ යම් කිසි හානියක් වුනොත් මැතිවරණයේ තව දින කීපයක් හරි ඉදිරියට ගෙනියන්න සිද්ධ වෙනවා කියන කාරණාව.
මෙන්න ඒකට පිළිතුරු වාසුදේව නානක්කාර හිටපු අමාත්‍යවරයාගෙන්.
දැන් ඒගොල්ලන් ප්‍රාර්ථනා කරන්නේ කොරෝනා වසංගතය වැඩි වෙන්න ඕන කියලා. වැඩි වුණාම එතකොට ඒගොල්ලන්ට මේ පරාජයෙන් ගැලවෙන්න මැතිවරණය නොපවත්වන්න පුළුවන්.
හොඳයි අපි මීළඟට විමසා බලමු ප්‍රධාන පක්ෂවල මහමැතිවරණය සඳහා තියෙන සූදානම. මහමැතිවරණය පැවැත්වුණා හෝ නොපැවැත්වුණා හෝ සූදානම් කටයුතු සම්බන්ධයෙන් විවිධ තොරතුරු වාර්තා වෙමින් තියෙනවා. විශේෂයෙන්ම මේ සන්ධානවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අපි මීට කලින් කතා බහ කළා. මේ එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් ඉදිරි මහමැතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව යම් අර්බුදකාරී වාතාවරණයක් තියෙන වගට දිගින් දිගට මේ සම්බන්ධව තොරතුරු වාර්තා කරමින් එන්නේ. අපි මේ සතිය වෙනකොට එක්සත් ජාතික පක්ෂයත් සමගි බලවේගයත් අතර තියෙන තත්වය කොයි වගේද මනෝජ්?
ඔවුන් කණ්ඩායම් දෙකම තවම රේල් පීලි දෙකක සමාන්තරව ගමන් කරනවා වගේ තමයි පේන්න තියෙන්නේ. හමුවීමක් නැහැ, ඉදිරියට යනවා. ඡන්දෙට කණ්ඩායම් දෙකම සූදානම් වෙනවා. එක්සත් ජාතික පක්ෂ අලියා ලකුණ ඉදිරිපත් වෙන්න ඕන කියන යෝජනාවක ඉන්නවා, අදහසක ඉන්න එක මැතිවරණ කොමිසමට සඳහන් කරලා තියෙනවා. සයිත් ප්‍රේමදාස් මැතිතුමාගේ සමගි ජන බලවේගයේ දුරකථනයේ ලකුණෙන් ඉදිරිපත් වෙනවා කියන බලාපොරොත්තුවක් ඉන්නවා, ඒක මැතිවරණ කොමිසමටත් දැනුම් දීලා තියෙනවා. පහුගිය දවසේ මේ දුරකථනයේ ලකුණ සමගි ජන බලවේගයේ මැතිවරණ ලකුණ ලෙස ප්‍රකාශයට පත් කිරීමේ නිල එල්ල දැක්වීමක් සිද්ධ වුණා. මේ අවස්ථාවට පක්ෂ කීපයක නියෝජිතයින් එකතු වෙලා හිටියා. ඒත් එක්කම රිෂාඩ් බදියුදීන් හිටපු ඇමතිවරයා ඍජුව සමගි ජන බලවේගයට එකතු වෙනවද කියලා සඳහන් කරලා තිබුණේ නැහැ. නමුත් ප්‍රථම වතාවට මේ වේදිකාවේදී ඔහුව අපට දැක ගන්න පුළුවන්කම ලැබුණා. ඒත් එක්කම චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ සහය සමගි ජන බලවේගයට හිමි වෙනවා කියලා වාර්තා වුණා. ඒත් එක්කම කුමාර වෙල්ගම මන්ත්‍රීතුමා හිටපු මන්ත්‍රීතුමා ඔහුගේ ක්‍රියාකලාපයක් පහුගිය දිනවල සමාජයේ සාකච්ඡා කළා. ඔහු නව ලංකා නිදහස් පක්ෂය කියලා අලුත් දේශපාලන බලවේගයකින් සමගි ජන බලවේගයට උදව් කරන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාට සහයෝගය ලබා දෙන්න තීරණය කරා. ඊට අදාළ ගිවිසුමට අත්සන් කළේ සමගි ජන බලවේගය ජනගත කරන වෙලාවේ පැවැත්වුණු උත්සවයේදී. එවැනි අදහස් එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් තිබෙනවා. නමුත් තවමත් සම්මුතියක් නැහැ. සාකච්ඡා වෙනවා, යෝජනා ගේනවා පේනවා. නමුත් එයා විසඳ ගන්න තැනක නැහැ. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා පළාත් පාලන ආයතන නියෝජිතවරුන්ට පක්ෂයේ ව්‍යවස්ථාවේ යම් වගන්ති මතක් කරලා ලිපි යොමු කරලා තියෙනවා. පක්ෂයක සමාජිකත්වයේ ධර්මයෙන් ඉන්න කාල සීමාවක වෙලාවක වෙනත් පක්ෂයක් ප්‍රවර්ධනය කිරීම, පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වැනි අදහසක් පහළ මන්ත්‍රීවරුන්ට යොමු කිරීමක් අපි දකිනවා. ඉතින් තවම එකඟ වීමක් නැහැ. දැනට පේන විදිහට බෙදීමක ලක්ෂණ තමයි අපිට පෙන්නුම් කරන්නේ.
දැන් හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුගිය කාලයේදී ටිකක් ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්වලා හිටිය කුමාර වෙල්ගම කියන දෙදෙනාම සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ තියෙන සමගි බලවේගයට සහයෝගය දක්වන්න ගියා කියලා කියන්නේ ඔවුන්ගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකත්වය පිළිබඳව යම් ගැටලුවක් මතුවේවිද කියන කාරණාවත් බොහෝ දෙනෙකුට නැගෙන සිතවිල්ලක්. ඒ පිළිබඳව යම් අදහසක් මතුවලා තියෙනවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල හෝ නැත්නම් සමගි බලවේගයේ පැත්තෙන්?
දැන් අපි දකිනවා ඇටම් අයගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීම සිද්ධ වුණා. විශේෂයෙන් ඩිලාන් පෙරේරා, එස්.පී. දිසානායක වගේ හිටපු අමාත්‍යවරුන්ගේ පක්ෂ සමාජිකත්වය අහෝසි කිරීම සිද්ධ වුණා. නමුත් ඇටම් කණ්ඩායම් වලට ඒක සිද්ධ වුණේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායකත්වය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා බාරගත්තා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔහුගේ සමාජිකත්වය පිළිබඳව ප්‍රශ්න කරන්න ගියේ නැහැ. ඒ වගේ දැන් චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ අක්කරගල්ල ආසන සංවිධායක තුරේ අයිනි කර අපි දැක්කා. නමුත් ඇටම් අයගේ පක්ෂ සමාජිකත්වය එහෙමම තියෙද්දී ඔවුන් වෙනත් කණ්ඩායම් වලට සහයෝගය ලබා දෙනවා. හැබැයි ඔවුන් කොයි මොහොතකවත් ඒ දේශපාලන පක්ෂවල සමාජිකත්වය අරගෙන නැහැ. මෙහෙම වාතාවරණයක් තමයි තියෙන්නේ. ඔය ඔබ නම් කරපු අය තවමත් හිටපු දේශපාලන පක්ෂවල සමාජිකයෝ.
Thank you. හොඳයි, දැන් අපි මීළඟට විමසා බලමු ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ පැත්තේ තොරතුරු. අපි දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එකට එක්ව ඉදිරි මහමැතිවරණය සඳහා පිහිටුවාගත් සන්ධානය තමයි ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පැත්තෙන් පුංචි ආරවුලක් තියෙනවා කියලා තොරතුරු වාර්තා වෙමින් තියෙනවා මේ නාම යෝජනා ලබා දීම සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයෙන්. මෙහෙම ගත්තහම ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය ඇතුළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර යම් ගැටලුවක් තියෙනවද කියන කාරණය ඇත්තටම මතුවෙනවා. එහෙම තත්ත්වයක් තියෙනවද මේ වෙනකොට මේ සන්ධානය ඇතුළේ?
ඔව්, දැන් ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට සහයෝගය ලබා දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වුණා. ඔවුන් ගිවිසුම් අත්සන් කරා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් එක්ක වෙනමත් සංකරා, ජනාධිපතිතුමත් එක්ක වෙනමත් සංකරා, සෙසු පක්ෂත් එක්ක වෙනමත් සංකරා. නමුත් ගිවිසුම් ප්‍රකාරව කටයුතු වෙනවා අපිට පේන්නේ නැහැ. දැන් පුටුව පිළිබඳ බලාපොරොත්තුවක් තිබුණේ එහෙම නැහැ. පෝට්ටුවෙන් යන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට 130ක නියෝජිතත්වයක් ලබා දෙනවා කියලා කිව්වා. එහෙම පේන්නේ නැහැ. දැන් බොහෝ දිස්ත්‍රික්කවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා දෙකයි හම්බ වෙලා තියෙන්නේ. සමහර දිස්ත්‍රික්කවලට එකයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම්මයි චෝදනා කරන්නේ කළුතර දිස්ත්‍රික්කයට එක නාම යෝජනාවක්වත් ලැබිලා නැහැ. ගාල්ල දිස්ත්‍රික්කයට එකක් ලැබිලා තියෙනවා. ඒක ශාන් විජේලාල් ද සිල්වා මන්ත්‍රීතුමාට හම්බ වුණා. නමුත් නිශාන්ත මුතුහෙට්ටිගම ඊටපු රජයේ රාජ්‍ය අමාත්‍යවරේ ඔහුට නාම යෝජනා ලැබිලා නැහැ. දැන් ඒක ඊයේ දවස් වෙනකොට ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඔහු හිටපු මන්ත්‍රීවරයෙක්, හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙක්. නමුත් මේ ඡන්දයට ඉදිරිපත් වෙන්න නාම යෝජනාවක් ඔහුට ලැබිලා නැහැ. ඒකට හේතුව තමයි මේ දැන් මේ වෙලාවේ නාම යෝජනා පත්‍ර සකස් කිරීමේදී තියෙන ගැටලුව. සීමිත පුද්ගලයන් ප්‍රමාණයක් පමණයි ඉදිරිපත් කරන්න ඕනේ. විශේෂයෙන් පොකුට්ටුවත් එක්ක හිටපු අයට අනිවාර්යෙන් නාම යෝජනා ලබා දීමේ අවශ්‍යතාවයක් පෙන්නුම් කරනවා. ඒ නාම යෝජනා දීලා තියෙනවා. සෙසු එකතු වුණු සංධානගත වුණු පක්ෂවලට නාම යෝජනා දෙන්න ඕනේ. ව්‍යාත්මක සංවිධානයේ වැනි අලුත් අයට නාම යෝජනා ලබා දීම පිළිබඳව සංවාදයක් තියෙනවා. ඒ අයට දෙන්න ඕනේ. ඉතින් මේ තත්ත්වය තුළේ එකඟතාවය වෙලා තියෙන්නේ එක්කෙනෙකුට දෙන්නෙකුට නාම යෝජනා ලබා දෙන්න. විශේෂයෙන් මහනුවර දිස්ත්‍රික්කයේ දෙන්නෙකුට ඉඩ ලැබිලා තියෙනවා. ඒ අවස්ථාව දෙක අරගෙන තියෙනවා. සරත්ේකනායක හිටපු මහමැතිවරයා සහ එරික් වීරවර්ධන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් හිටපු ජනාධිපතිතුමාගේ පෞද්ගලික ලේකම්වරයෙක් විදිහට ඔහු කාලයක් කටයුතු කරා. ඔහු දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට අවස්ථා දෙකක් හම්බිලා තියෙනවා. ඒක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ පේසල ජයරත්න හිටපු මහමැතිවරයාට ආණ්ඩුකාරවරයාට හම්බ වෙලා තියෙනවා. දැන් කොළඹ දිස්ත්‍රික්කයෙන් 6 දෙනෙකුට විතර නාම යෝජනා බලාපොරොත්තු වුණා. නමුත් දෙකයි හම්බ වෙලා තියෙන්නේ. ඒ නාම යෝජනා දෙක වෙනුවෙන් තිලංග සුමතිපාල සහ ෆයිස මුස්තෆා කියන දෙන්නා අත්සන් කරાવી කියලා විශ්වාස කරනවා. ඒ මොනතින් ප්‍රසන්න සෝලංගාරච්චි, හෙක්ටර් බෙත්මගේ, ගාමිණී තිලකසිරි මේ වගේ කණ්ඩායමක් නාම යෝජනා බලාපොරොත්තු වෙන්න හිටියා. ඒ අයට ඒ අවස්ථාව අහිමි වෙලා යනවා. එතකොට දැන් ඔවුන් නියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡාවක් කියන්න සූදානම් වුණා. නමුත් පක්ෂ මූලස්ථානයේ බී අතුරු දාලා තිබුණේ. අද දවසේ ඔබ බලාපොරොත්තු වෙනවා පක්ෂයේ සභාපතිවරයා, ලේකම්වරයා ඔවුන්ගේ පක්ෂයට මැදිහත් වෙලා ඔවුන්ගේ ප්‍රශ්නයට මැදිහත් වෙලා යම් පිළිවෙමක් ලබා දෙයි කියලා. ඔවුන් දැන් නිල්ලනවා බුලත් කොලෙන්, පුටුවෙන්, අතෙන් මේ වගේ ඔවුන්ට හුරු සලකුණකින් වෙනම ඡන්ද ඉල්ලන්න නාම යෝජනා නොලැබුණු අයට ඉඩ අවස්ථාව ලබා දෙන්න කියලා. නමුත් දැන් සන්ධානගත වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කෝට්ටුවත් එක්ක නාම යෝජනා අත්සන් කළත් ඉවරයි. මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පොහොට්ටුවෙන් තරඟ කරන නාම යෝජනා අත්සන් කළ ඉවරයි. ඉතින් මේ වගේ පසුබිමක් තුළ යම් උබතෝ කෝටික ප්‍රශ්නයක් තිබෙනවා. ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයත් ඒ ප්‍රශ්නය ගැන මීට වඩා මැඩිහත් වෙන්න තිබුණාය කියලා බැලු බැල්මට පේනවා. ඉඩ ලැබුණු අය නාම යෝජනා සංක්‍රමණය මිසක් නොලැබෙන අයට මොකද වෙන්නේ කියන සංවාදය තාමත් ඉතිරි වෙලා තියෙනවා. ඒක ප්‍රායෝගිකව ඉඩ නැති වෙයි. නමුත් පක්ෂය විදිහට ඒ සම්බන්ධයෙන් එවැනි අවස්ථාවල තීන්දුවක් අරගන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේම රැස් වෙච්ච වෙලාවක ඇතැම්ම යෝජනා කරලා තිබුණ වෙනම ඉල්ලන්න ඕන කියලා. නමුත් පක්ෂයේ සභාපතිවරයා ඉදිරියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් කියලා තිබුණේ දැන් තීන්දුවක් කරන් තියෙනින් ඉඳ වෙනම ඉල්ලන්න බෑ, මේ කණ්ඩායමත් එක්ක යන්න ඕන කියන අදහස ඕගිනුත් ඉදිරිපත් වෙලා තියෙනවා. එහෙම මත ගැටුම් මත බෙදාත්මක තත්ත්ව තියෙන වෙලාවක් අද දිනේ සහ මේ සතියේ පිළිබඳව තවත් සාකච්ඡා ඉදිරියට එවි. ප්‍රායෝගිකව බොහෝ දෙනෙකුට එහෙම නාම යෝජනා පත්‍රවල ඉඩ නැති බවක් තමයි පොහොත්තුවේ නාම යෝජනා පත්‍රයේ පේන්න තියෙන්නේ.
ඒ අතරතුරේදී පූජ්‍ය අතුරුලිය රතන ස්වාමින් වහන්සේ අලුත් පක්ෂයක් පිහිටව ගන්නවා. අපි දැක්ක උන්වහන්සේ පසුගිය කාලවකවානුවේදී 2015 ජනවාරි 8 සිදුවීමට ප්‍රමුඛ වශයෙන් දායකත්වය ලබා දුන්න ස්වාමින් වහන්සේ නමක් මන්ත්‍රීවරයෙක් විදිහට. උන්වහන්සේ රාජපක්ෂවරුන් පන්නා දැමිය යුතුයි කියලා ප්‍රසිද්ධියේ වේදිකාවේ සඳහන් කරමින් ඡන්ද ව්‍යාපාරය ගෙන ගියා. ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන ආණ්ඩුවේ හිඳිමින් කටයුතු කළා. ඊට පස්සේ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකට එක්ව ඒ කටයුතු කරපු සඳහන රජයට සහයෝගය පළ කළා. ඊට පස්සේ අපි දැක්ක මහින්ද රාජපක්ෂ මහතාට නැවත වතාවක් සහයෝගය පළ කරමින් පසුගිය කාලවකවානුවේදී ඒ වටාරොක් වෙමින් හිටියා. දැන් උන්වහන්සේ වෙනම ගිහිල්ලා තවත් පක්ෂයක් පිහිටවන අපේ ජන බල පක්ෂය කියලා. මොකද්ද මේ රතුරලී රතන ස්වාමීන් වහන්සේ කරමින් ඉන්නේ? යම් අවබෝධයක් අපි ලබා ගන්නට කැමති උන්වහන්සේගේ මේ ක්‍රියාකලාපය හරහා.
ඔව්, දැන් මෙමය අතුරලී රතන ස්වාමීන් වහන්සේ නමක් විදිහට ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රශ්න කිහිපයකට උන්වහන්සේගේ මැදිහත් වීම ලබා දුන්නා. ඒක වර්තමාන ආණ්ඩුවට පක්ෂව වෙන්නත් පුළුවන්, විපක්ෂව වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට යුද්ධය අවසන් කරන මොහොතේත් මාවිල්ලාරු සටනට යම් මූලිකත්වයක් අරගෙන එතන කටයුතු සිද්ධ කරනවා රතන හාමුදුරුව අපි දැක්කා. ඒත් එක්කම යහපාලන ආණ්ඩුව බිහි කරන්න මූලිකත්වය අරගෙන කටයුතු කරනවා අපි දැක්කා. ඊට පස්සේ ඒ ගමනට විරුද්ධව මහින්ද රාජපක්ෂට ජනාධිපතිතුමාලාගේ කඳවුරක් එක්ක කාස්මිල වැඩ කරන්න සූදානම් වෙනවා අපි දැක්කා. ඉතින් මේ අනුව ක්‍රියාකාරී දේශපාලනයේ යම් වැඩ කොටසක් සිද්ධ කරා අතුරුලී රතන ස්වාමීන් වහන්සේ අපේ රටේ දේශපාලනය ඇතුළේ. නමුත් මේ වන විට පූජක පක්ෂයට නාම යෝජනා ලබා නොදීම පිළිබඳ සංවාදයක් ඇති වෙලා තියෙනවා. ඒ හරහා අතුරුලී රතන ස්වාමීන් වහන්සේ පාර්ලිමේන්තු වෙන්න මැතිවරණ ඉල්ලන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ප්‍රධාන දේශපාලන පක්ෂවල නාම යෝජනා ලයිස්තුව ඇතුළේ ඊට ඉඩක් නැහැ. ඒ වෙනුවෙන් රතන ස්වාමීන් වහන්සේ හඬක් නැගෙනවා අපි දැක්කා. ඒත් එක්කම පහුගිය දිනක එකවර අතුරුලී රතන ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මහින්ද රාජපක්ෂ වර්තමාන අග්‍රාමාත්‍යවරයා දැන් දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතුයි කියලා. ඒත් එක්කම දැන් ඒ කියන්නේ මේ සිස්ටම් එකට එතුමා සහයෝගය ලබා දෙන්නේ නැහැ වගේ අදහසක් මේ වාක්‍ය ඇතුලේ අන්තර්ගත වෙලා තිබුණා. ඒකම තවදුරටත් ඔප්පු කරන්න වගේ රතන ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ජනාධිපතිතුමා, ඒ කියන්නේ ක්‍රමයේ පවත්වා ගන්න උත්සාහ කරන්නේ මේ වෙලාවේ ජනාධිපතිතුමානේ, එතුමාට තියෙන බලයත් එක්ක. නමුත් මේ සිස්ටම් එක යම් තැනකින් අවුල් කිරීම, ඒ කියන්නේ හිටපු ජනාධිපතිතුමා වැනි කණ්ඩායම් වලින් සිදුවේ හැකි කියන අදහස වෙන්න ඕනේ රතන ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ. ඉතින් මේ ප්‍රකාශ සිදු කරමින් ඉන්න අතරේ තමයි කොඩිය කියන සලකුණෙන් අපේ ජනබල පක්ෂයෙන් මා මැතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා එකවරම රතන හාමුදුරුවෝ කියන්නේ මාධ්‍ය හමුවක් කියලා තමයි මේක කියන්නේ. 19 වෙනිද වෙනකොට අපේ ජනබල පක්ෂයේ විදිහට නාම යෝජනා බාර දීම අවසන් කරනවා කියලා උන්වහන්සේ සඳහන් කරනවා. මේ පිළිබඳ වැඩි විස්තරයක් නැහැ. හිටපු ගමන් එකවර තමයි මේ යෝජනාව මේ අදහස ක්‍රියාත්මක කරන්න රතන හාමුදුරුවෝ තීරණය කරලා තියෙන්නේ.
උන්වහන්සේ යම් සඳහන් කිරීමක් කරලා තියෙනවාද එතනදී මේ පක්ෂය අවසාන වශයෙන් මැතිවරණයෙන් අනතුරුව යම් කිසි වූ පක්ෂයකට සහයෝගය ලබා දීමේ අරමුණෙන් තමයි මේ ඡන්ද ව්‍යාපාරය කරගෙන යන්නේ කියලා? එහෙම ඉඟියක් ලබා දීලා තියෙනවද?
නෑ, එහෙම සඳහන් කරලා නෑ. ප්‍රධාන ධාරාවන් දෙකටම විරෝධයක් තියෙන බව තමයි උන්වහන්සේ සඳහන් කරන්නේ. ඉතින් රට ඇතුළේ පහුගිය කාලේ උන්වහන්සේ ගොඩනගපු සංවාදය ඇතුළේ තිබුණේ විකල්ප කණ්ඩායමක 10 දෙනෙක් 12 දෙනෙක් පාර්ලිමේන්තුවට කියෝතින් පීඩක කණ්ඩායමක් විදිහට, ප්‍රෙෂර් ගෲප් එකක් විදිහට වැඩ කරන්න පුළුවන් කියන අදහස උන්වහන්සේ සතුව තිබුණා. ඉතින් එහෙම බලාපොරොත්තුවක් ඇත්තේ ඒක ආණ්ඩු වුණත් විපක්ෂය වුණත් ගන්න තීන්දුව තීරණවලදී බලපෑමක් කරන්න පුළුවන් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට සිටිය යුතුයි කියන අදහසක් උන්වහන්සේ පහුගිය කාලේ දැරුවා. ඒක මේ වෙලාවේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා වෙන්න පුළුවන්.
මහබැංකු බැඳුම් කර සිදුවීමට අදාළව වන චූදිතයන් හට වරෙන්තු නිකුත් කරන්නට කියලා නීතිපතිවරයා උපදෙස් ලබා දීලා තිබුණා. ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන, රවි කරුණානායක වගේ ප්‍රධාන පෙළේ චූදිතයන්ට වරෙන්තු නිකුත් කිරීම සිද්ධ වුණා. බොහෝ දෙනෙකුගේ අවධානය යොමුලා තිබුණේ හිටපු අමාත්‍යවරයා රවි කරුණානායක මහතා අත්අඩංගුවට ගනීවිද කියන කාරණය පිළිබඳව, ඔහු පිළිබඳව ආරංචියක් නැතුව ගියා ඔහු කොහෙද සිටින්නේ කියලා. නමුත් පසුගිය සතියේදී ඔහු රීඩ් පෙත්සමක් සමගින් උසාවියට බහර වුණා. එතනින් පස්සේ සිදු වුණු ක්‍රියාදාමයේ පිළිබඳව වන තොරතුරු අපි කැමැති ඔබෙන් දැනගන්න.
ඔව්, දැන් තමන්ව අත්අඩංගුවට ගන්න කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කරලා තියෙන බල වරෙන්තුව බල රහිත කරන්න කියලා ඉල්ලලා තමයි ඔය රවි කරුණානායක හිටපු ඇමතිවරයා, හිටපු මන්ත්‍රීවරයා රීඩ් පෙත්සමක් ගොනු කරලා තිබුණේ. ඒක කැඳවන්න, ඒ පිළිබඳ සලකා බලන්න අභියාචනාධිකරණය තීරණය කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ පෙත්සම මහජන අවධානයට ලක්වෙච්ච කරුණක් නිසා ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් හමුවේ පෙත්සම කැඳවන්න කියලයි නීතිපතිවරයා මෝසමකින් අභියාචනාධිකරණයෙන් ඉල්ලලා තිබුණේ. ඒ අනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු HMMD නවාස් සහ ශිරාන් ගුණරත්න, සෝභිත කර්මාරත්න කියන ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල පත් කරා මේ පෙත්සම විභාග කරන්න. එක්කම නීතිපතිවරයා වෙනුවෙන් පෙනී හිටපු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මූලික විරෝධතාවක් ඉදිරිපත් කරමින් සඳහන් කරේ පෙත්සමවල වග උත්තරකරුවන්ට නොදේශිනිකුත් නොකරන්න කියලා ඉල්ලලා කොළු කරලා තියෙන පෙත්සම පවත්වාගෙන යන්න බෑ කියලා. ඒ අනුව මුල් අවස්ථාවේදීම මේ පෙත්සම ප්‍රතික්ෂේප කරන්න කියලයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වලේ අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටි කොමුණක් මේ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩල හමුවේ මේක තවදුරටත් සලකා බලන්න තීරණය කරලා තියෙනවා. ඒ අනුව අපි එහි තීරණය කෙබඳු වේවිද කියලා බලමු. ඔහු දින ගණනාවක් වසන් වෙලා හිටියා, ඇංගිලා හිටියා. ඊට පස්සේ ඔහුම තමයි අධිකරණයට ඉදිරිපත් වුණේ. ඒ අතරේ සාකච්ඡා තිබුණා ඔහු කොයි මොහොතේ හරි නාම යෝජනා සංකලන එළියට එන්න එපයි කියලා. ඉතින් ඊට කලින් අධිකරණයට බාර වුණා, ඉදිරිපත් වුණා.
අවසාන වශයෙන් මගේ අවධානය ලක්වන්නේ වැඩතහනමට ලක්වුණු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ විශ්‍රාමයාම පිළිබඳව. රාජ්‍ය සේවකයෙකුට හිමි සියලුම වරප්‍රසාද සහිතව ඔහු පහුගිය සතියේදී විශ්‍රාම ගියා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ.
ඔව්, ඊයට අවුරුදු 60යි පූජිත් ජයසුන්දර හිටපු පොලිස්පතිවරයාට. යනුව ඕනෑම රාජ්‍ය සේවකයෙකුට වයස අවුරුදු 60 සම්පූර්ණ වෙනකොට විශ්‍රාමයාමේ හැකියාව තිබෙනවා නීති ප්‍රකාරව. ඒ අනුව අවුරුදු 60 සම්පූර්ණ වෙන දවසේ ඔහු විශ්‍රාම ගියා. විශ්‍රාම ලේඛන වලටත් ඔහු අත්සන් කරලා තියෙනවා කියලා සඳහන් වුණා. බුදන්නවා පාස්කු ප්‍රහාරයේ සම්බන්ධයෙන් යම් ආකාරයකින් චෝදනාවට එල්ල වෙලා ඔහුගේ වැඩසටහනක් කරලා තිබුණේ 19 වන ආණ්ඩු ක්‍රම රැස්වීම සංශෝධනය අනුව පොලිස්පතිවරයා ඉවත් කිරීමේ ඍජු බලතල නැහැ. ඒ හින්දා තමයි ඔහු නිවාඩු යවලා වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කරලා ඒ ක්‍රියාදාමයේ ක්‍රියාත්මක වුණේ. ඉතින් දැන් ඔහුට අප ලැබිලා ඉන්නේ ඒ සිද්ධියට සම්බන්ධව අවුරුදු 60 සම්පූර්ණ වෙන දවසේ ඔහුට ඉතින් විශ්‍රාමයේ උරුමයි. ඒ අනුව දැන් හැකියාව තිබෙන ඕන අලුත් පොලිස්පතිවරයෙක් ස්ථිර වශයෙන් පත් කරගන්න ඔහු නිල වශයෙන් විශ්‍රාම ලේඛන වලට අත්සන් කරලා ඊ අවුරුදු 60 පිරෙන දවසේ ඔහු විශ්‍රාම ගියා.
මනෝජ්, අපි සූතිවන්ත වෙනවා මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ තතු විත්ති වාර්තාකරණයට අපත් සමග මේ සතියේදීත් සම්බන්ධ වීම පිළිබඳව. එහෙමනම් ඔබ බලාපොරොත්තු වෙන අපි ලබන සතියේදීත් සඳත දවසේ. බොහොම ස්තුති. එහෙමනම් ආයිබෝවන්.
ආයිබෝවන් දිලෝකී, බොහොම ස්තුති.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.